ඔබට තිලංග සුමති බාලගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
අමෝ පුතාය. ප්‍රථමයෙන්ම අද දවසේ විවාදයට ලක් වෙලා තියෙන මුදල් අමාත්‍යාංශයේ මේ ඉදිරිපත් කළ තියෙන ගැසට් එක පිළිබඳව
ඔබ ප්ලීස් මේ අවස්ථාවේදී නියෝජ්‍ය කතානායකතුමා මුලාසනේ සඳහන් වෙනවා.
ගරු තිලංග සුමති බාල මහත්මයා, කතා කිරීමට අද දවසේ වෙන් කරලා තියෙන්නේ 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය. ඉතින් මුදල් අමාත්‍යතුමා මේ ඉදිරිපත් කරලා තියෙන වෙලාවක අද දවසේ වෙන් වෙලා තිබුණේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කතා කරන්න. ඒ නිසා මමත් කල්පනා කරේ මේ ආර්ථිකමය වශයෙන් මුදල් අමාත්‍යතුමාගේ පනතක් නිසා අද මේ රටේ සමස්ත බලපෑම පිළිබඳ සාකච්ඡා කළ යුතුමයි කියලා. එතන්නේ අද අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ අප්‍රේල් මාසයේ 28 වෙනිදා 21 වෙනිදා ඇති වෙච්ච තත්ත්වයේ උඩ අපිට කොච්චර දුරට බලපෑමක් සිද්ධ වෙලාද කියන්නේ. දැන් මේක මුදල් වලින් ගණනය කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඉතින් මේ තත්ත්වයේදී අපිට පුළුවන්කම තියෙන්න ඕනේ සමස්ත ලෝකයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයක් ඇති කරගෙන මේ පිළිබඳ පැහැදිලි ගමනක් යන්න. මම හිතනවා මේ පිළිබඳව කියන්නේ ආර්ථික බලපෑම නැත්නම් ඉකොනොමික් ඉම්පැක්ට් එක කියන එක සමගාමීව මුදල් අමාත්‍යාංශය හෝ නැත්නම් ආර්ථික විශ්ලේෂණයක් කළ යුතුයි. ඒ කළ කිරීම සඳහා විද්වතුන්ගේ සමන්විත මණ්ඩලයක් ඇති කර ගන්න ඕනේ. මොකද හේතුව මෙවැනි අවස්ථාවක විශාල ව්‍යසනයකදී ලෝකයේ ඕනතරම් නිදසුන් තියෙනවා. විශේෂයෙන්ම බාලි වලදී ඇතිවෙච්ච ප්‍රශ්නේදී, එහෙම නැත්නම් නොයෙකුත් අනිත් රටවල ඇතිවෙච්ච තැන්වලදී ඒකේ ඍජුව බලපෑම් සහ වක්‍රව බලපෑම, ඒ වගේම ආර්ථිකයට ඇතිවෙච්ච පීඩනය, ඒක ආර්ථික සබාවක් වගේ හදලා ඒ වார்த்தාවල අරගෙන අපේ රටට උදව් කරන්න කැමති ජාත්‍යන්තර රටවල් විශේෂයෙන්ම උදව් කරන එකඟ වෙච්ච රටවල් වලට ආරාධනා කරලා ලෝකයේ තියෙනවා G8 G20 යන වශයෙන් එයාගේ දේශීය නියෝජිතයන් එක්ක සාකච්ඡා කරලා ඩෝනර් කොන්ෆරන්ස් එකක්, එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය පෙරගැස්මක් මේ ගමන අපි සමගාමීව ඇති කළ ගත්තා. එය කිරීම යෝග්‍යයි. මොකද තව මාස ගණනාවක් යනකොට මේකෙන් ඇතිවෙච්ච බලපෑම අපිට හූල ගන්න බැරි වේ, රට දරා ගන්න බැරි වේ. හැබැයි අපි දේශපාලන වශයෙන් වෙන් වෙලා බෙදිලා මේ ප්‍රශ්නේ ඇති උනේ වෙලාවේ ක්ෂණිකව ගත්ත දේ තමයි කවුද මේක පිටිපස්සින්නේ, කාගේද වැරද්ද. අපි වෙච්ච දේට හේතුව සොයන්න හුඟක් වෙලාව නාස්ති කරා. ඒ වෙලාවෙන් එක එක්කෙනා ඇඟිලි දික් කරගත්තා. ඒක එක්කෙනා දේශපාලන වශයෙන් අපි හිටියනම් මෙහෙමයි කරන්න කියලා කතා කරන්න ගත්තා. තවත් කණ්ඩායමක් වෙන්වෙන් වශයෙන් මෙවට අදහස් ඉදිරිපත් කරා. මම හිතන්නේ අපිට දැන් ඒ කරුණු අත්දැකීම් වලින් 21 වෙනිදා ප්‍රශ්නේ පැත්තකට තියලා අපි ඉදිරියට මේ ප්‍රශ්නයට මුහුණ දෙන ගැන අවධානය යොමු කළ යුතුමයි. නිසා අපිට ජාත්‍යන්තර වශයෙන් මෙවැනි දෙයකදී ව්‍යසනයකදී අපි වෘත්තිකමය වශයෙන් අපි මේකට අවතීර්ණ වෙන විදිහ අදටත් මම නම් දැක්කේ නැහැ. අපි පැහැදිලි වැඩසටහනක ඉන්නවා. මොකද අපිට මේ ප්‍රශ්නයට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. විශේෂම පාස් ක්‍රීඩා දිනේ බැතිමතුන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණා. සමස්ත කිතු බැතිමතුන්ට විශාල කම්පනයක්, සමස්ත මිලියන 21ම අර්බුදයකට තල් වුණා. සියල්ල ඇත්ත. දැන් අපි විශ්වාසයක් මේ රටට දෙන්න ඕනේ. ඒක රජයක් හැටියට පමණක්, ඒක කණ්ඩායමකට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැමෝම හිට ගන්න ඕනේ ජනතාවගේ විශ්වාසය ඇති කර ගැනීම. ඒ විශ්වාසයේ රටක රාජ්‍යයක වගකීම වගේම ඒ විශ්වාසය තුල තියෙන්න ඕනේ කරුණු විශේෂයෙන්ම අපිට ආර්ථිකම වශයෙන් අපි ශක්තිමත් වුනේ නැත්නම් අපිට ත්‍ස්තවාදයේ පරද්දවන්න බෑ. රටේ ආරක්ෂාවට නම් ආර්ථික ශක්තිය තියෙන්න ඕනේ. ඒකට මේ වෙලාවේ අපි සමස්ත මේ සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන අයගේ සහයෝගය ලබා ගැනීමට පෙළගස්මක් මේ වෙලාවෙත් නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය ක්‍රමවේදීන් අනුගමනය කළ යුතු ක්‍රියාධර්මයක් තියෙනවා. එනිසා මේ ඩෝන කොන්ෆරන්ස් කියන එක අත්‍යවශ්‍යයි කියලා මා විශ්වාස කරනවා. මුදල් අමාත්‍යාංශයේ ඒ නායකත්වයේ ලබා ගත යුතුයි. ඒ වගේම මේකට මාස දෙකක වගේ කාලයක් යනවා. එහෙම නොවුනොත් අපිට දැන් දින ණය ඒවැ පොලි ගෙවන්න වුණාම අපේ සමස්ත ආදායම වැටලා හැම කෙනෙක්ගේම ආදායම වැටලා ඒ ආදායම වැටීම තුළ අපිට ව්‍යාපාරයක් කරන්නේ නැත්නම් රජයේ ආදායම වැටෙනවා. රජයේ ආදායම වැටෙනම රජයට පවතින්න බැරි වෙනවා. රජයට පවතින්න බැරි වුණාම සමස්ත රටේම ආර්ථික අර්බුදයකට යනවා. ඒක කාටවත් හොඳ නැහැ. ඒක රජය කියන එක මේ වෙලාවේ තමුන්වහන්සේලා ආණ්ඩු කරනවා වෙන්න පුළුවන්. නමුත් සමස්ත රටේ පදනම කඩාගෙන වැටෙනවා. මේ නිසා අපි හිතනවා මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳව ඉකොනොමික් ඉම්පැක්ට් ආර්ථික බලපෑම කුසේද කියන එක වාර්තාවක් හදලා ඒ දැනුවත් කරලා හැමෝගේම සහයෝගය අරගත යුතුයි. ඒ වගේම මේ ප්‍රශ්නේදී වැඩි වෙලාවක් නැති නිසා මම කියන්න ඕනේ අපි දිගටම දැක්කා අපි ගලවඩත්ත ඥානසාර හාමුදුරුවෝ ගැන කතා කරමු. විශේෂයෙන් අපි ඉස්ලාම් ආගම හදන සහෝදරය පවා කිව්වා මේ වෙලාවේ ස්වාමින්දරණන් වහන්සේ නිදහස් කරන්න ඕනේ කියලා. මොකද හේතු වුණේ ස්වාමිනාංශ කියපු දේ ගැන අහන්නේ නැතුව එතුමා කියපු විදිය ගැන අවධානය යොමු කරපු එක. නිසා අපි දැක්කා මේ වෙච්ච ව්‍යසනයේදී ගොඩක් අය කතා කරන්න පටන් ගත්තා. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නැති ප්‍රශ්නයක්. මේකේ මගේ නම් ස්ථාවරය මම ජීවිතේ නම් හිතුවේ නැහැ. මගේ ජීවිත කාලේ ඉස්ලාම් අන්තවාදී මේ රටේ මරාගෙන මැරෙන කොටසක් මේ රටේ ඉඳී කියලා. නිසා මට ඒක හිතා ගන්න බැරුව ගියා, විශ්වාස කරන්න බැරුව ගියා. කොහොමද මේක මේ අපේ රටේ වුණේ? අපි මොකද්ද මුස්ලිම් ජනතාවට කළ දෙන වරද? මොන හේතුවක් උඩද මේ වගේ දෙයක් කරේ? ඒතර අපිට හිතා ගන්න බෑ අපේ කාලේ කොහොමද මේ තමන්ගේ ජීවිතය එහෙම නැත්නම් තමන් මේ සියදිවි හානි කරගන්න බෝම්බ බැඳගෙන ඇවිල්ලා ඉස්ලාම් ආගමේ මිනිස්සු කොහොමද මේක කරන්නේ ලංකාව වගේ අහිංසක රටකට? එතකොට මේ දේ සිද්ධ වෙනවා. මේ දේ සිද්ධ වෙලා මේ සිද්ධ වෙච්ච දේ ගැන අපිට ඉක්මනටම අපිට මේකට ක්‍රියාදාමයකට යන්න සිද්ධ වෙනවා. ඇයි? අපි අපේ දේශීය සංස්කෘතිය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ නැති ලංකාවට ආවේනික නැති අපේ සංස්කෘතියට කිසිසේත්ම ගලප ගන්න බැරි පිටසක් වලින් ආපු වෙන රටවල් වලින් ආපු සංස්කෘතිය තුළ මේ රටේ ආගම අදහන නිදහස ලබා දුන්නා. ඒ නිසා අපේ සංස්කෘතියත් එක්ක අපි ආගම් ටික හදාන්න අවස්ථාවක් දුන්නා නම් අපේ අර අහිංසක අපේ බෞද්ධරයක් ඉන්න සිංහල බෞද්ධයන් බොහොම සහෝදරත්වයෙන් හැම ආගමක් එක්කම ජීවත් වුණා. නමුත් ඒ අහිංසක අපේ ඒ ලිංගතුකම අභිපවා ගිහිල්ලා ඒකේ ප්‍රයෝජන ගත්ත අන්තවාදීන් මේ රටේ දැන් ආගමක් හැටියට අන්තවාදී ඉස්ලාම් ආගමක් හැටියට ඔවුන් නියෝජනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේක සිද්ධ වුණ හේතුන් බලලා මේ නොවෙන්න සියලු දයක් ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි ඒ නිසා අපි කනගාටු වෙන්න ඕන දෙයක් තමයි මෙච්චර ආදරෙන් දයාවෙන් සෙනෙහසින් සහෝදරත්වයෙන් සියලුම ආගම් එක්ක එකතු වෙන ඉස්ලාම් ආගමේ අන්තවාදී පිළිබඳව එකඟ වෙන්නේ නැත්නම් ඒ අන්තවාදීව ඉස්ලාම් ආගම අදහන අය නුසුදුසු විදියට අපේ සංස්කෘතියට විරුද්ධව වැඩ කරනවා නම් ඒකට ඉස්සලම නායකත්වය දෙන්න සුදුසු වෙන්නේ ඒ ඉස්ලාම් නායකයා. එයා කියන්න ඕනේ අපි බොහොම සහෝදරත්වයෙන් කරදරයක් නැතුව සිංහල බෞද්ධ හින්දු බැතිමතුන් එක්ක කිතු බැතිමතුන් එක්ක සහෝදරත්වයේ මේ රටේ හිටියා. ඉතින් ඒක පළුදු වෙනවා නම් අහිංසක මිනිස්සුත් එක්ක හොඳට ජීවත් වුණා නම් ඒක පළුදු වෙනවා නම් එයා ඉදිරියට ඇවිල්ලා කතා කරන්න ඕනේ. ඒතර අපි දැන් ශර්ය විද්‍යාලයක් තියෙනවා නැගිනිහිර කියලා කියනවා. මගේ පෞද්ගලික මතය නම් ඒ ඉක්මනටම රජයට පවරාගෙන පුළුවන් නම් උතුරු නැගිනිහිර ආරක්ෂක විශ්වවිද්‍යාලයක් දාන්න ඕනේ. අපේ මේ තියෙනවා කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමි එක. එහෙනම් නැගිනිහිර ඩිෆෙන්ස් ඇකඩමි එකක් කරන්න ඕනේ. ඒතකොට විශ්වාසයක් එනවා. උතුරු නැගිනිහිර තමයි සම්පූර්ණ අන්තවාදීව රට බෙදන්න ඉල්ලුවේ. ආගම් වෙනම හදන්න ඕනේ කිව්වේ. ශර්ය නීතිය උනායි කිව්වේ හිව්වේ. ඒතකොට මේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ ජනතාවගේ බෞද්ධරත් දෙනාගේ විශ්වාසය දිනා ගන්න. ඉතින් එහෙම දේවල් කරන්න ලැස්ති නැතුව නෑ මුකුත් තුන්නේ නෑ මේක ප්‍රශ්නයක් නෑ අපි සහෝදරත්වය එහෙම කියලා ජනතාව විශ්වාසයක් දිනා ගන්න බෑ. ඒ නිසා හරණම් දැන් මම දැක්ක ජනපතිතුමා ඊයේ ගිහිල්ලා කිව්වා රටේ උසස් අධ්‍යාපනයට අදාළ විදිහට UGC එකට වගේ අරගෙන රටේ නීතිය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. මේක විශ්වවිද්‍යාලයක් තාම නෑ. මේක කොලේජයක් හැටියට තමයි අවසර දෙලා තිබුණේ. දැන් මේකේ ජනතාව විශ්වාස කරයිද රටේ නීතිය ප්‍රකාරව ඒ අපේ ඉස්මූල ඇමතුමාගේ සභාපතිත්වයෙන් දුර තිබිච්ච අපේ ආණ්ඩුකාරවරයාගේ සහභාගිත්වය තිබිච්ච ඒ ගොඩනැගිලි ටික නිකම්ම නිකන් ආණ්ඩුවට අරගත්තා කියලා විශ්වාස කරයිද? විශ්වාස කරන්නේ නැහැ.
ඔබතුමා තාම විනාඩියක් තියෙනවා.
අපේ අපිට මතකයි වෝටර් සේජ් එක. වෝටර් සේජ් එක ගන්න සිද්ධ වුණා. මිනිස්සු විශ්වාස කරේ නැහැ. වෝටර් සේජ් එක ගනුදෙනුව සාධාරණයි. මිනිස්සු විශ්වාස කරේ නැහැ. ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකයි එතකොට ඇපොලෝ එකයි ගන්න කිව්වා. නමුත් ඒවා අන්තිමට රජයට පවරාගෙන වන්දි ගෙවලා ඒක රජයේ පරිපාලනයකටද ගියා. ඉතින් එතකොට දැන් විශ්වාසයේ අංකයක විය යුතුයි. ඉතින් ඒ නිසා මේ සිංහල බෞද්ධ මිනිසුන්ගේ ඉවසීම ඒක නිවටකමක් බවට පරිවර්තන අපිට හැමදාම මේක අල්ලන් ඉන්න බැරි වෙයි. හැබැයි විශ්වාසය දිනා ගන්න පුළුවන් දේවල් නෙවෙයි අපි නියෝජනය කරන්න ඕනේ. නැත්නම් අපිට තව පොඩි දෙයකින් සුළු කරුණකින් මේ මේ සමස්ත තියෙන අපේ තියෙන මේ එකමුතුකම අපි මේ බලාගෙන ඉවසීමකම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක සුළු කොට සලකන්න පුළුවන් අවස්ථාවක් නෙවෙයි. අපි හැමෝම කල්පනා කරන්න ඕනේ ඇයි මේ වෙලාවේ බෞතරයක් දෙනා විශ්වාසයක් නැතුව ජීවත් වෙන්නේ කියලා. ඒ විශ්වාසය නැති වුණේ ඇයි? ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කිසි දෙයකට මඟ තියන්න නරකයි. අපි එක වෙලාවක කියනවා නීති රීති මදි. එහෙම නැත්නම් තව වෙලාවක කියනවා අපිට මේව කරන්න මේ මේ විදිහේ කරුණු අවශ්‍යයි කියලා. ඒ මේ කිසි දෙයක් නැතුව මේ රටේ මිට වඩා දරුණු ත්‍රස්තවාදයක් ඉවර කරපු අද්දකීන් තියෙන රටක්. එතකොට අපි සහෝදරයන්ෙන් කතා කරාට වැඩක් නැහැ. ජනතාව මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙවෙයි මිලියන 21ක් කියන්නේ. ඉතින් අපි තවමත් සාකච්ඡා කරන තවමත් අපි ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන රාමුවක ඉඳගෙන අපි දේශපාලන මතවාදයක් උඩ ඉඳගෙන විතරයි. සා මේ රටේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව බොහෝම කනස්සල්ලෙන් ඉන්නේ. ඒක බොහෝම නිහඬතාවය සුළු කොට සලකන්න එපා. අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපි වෙසක් සමරන්න ඕනේ විශ්වාසයකින්. වෙසක් එකට මොම කියන්න ඕනේ අපි සාමාන්‍ය විදියට අපේ සියලුම සහෝදර ජනතාව අපි ඉදිරියට ඇවිල්ලා අපේ සාමාන්‍ය විදිහට වෙසක් සමරන්න උත්සාහ කරනවා. කට්ටියක් කියනවා අවුරුදු දෙකක් වෙනකම් මේ යුදේවර කරන්න බෑ කියලා. සමහර රජයේ ඉන්න ඇවතිව. ඒතොර ජනාධිපතිතුමායිල කියනවා අන්තිම අධිවරයේ තියෙන මේ ඉක්මනට ඉවර කරන්න පුළුවන්. ඒතොර මේ මේ පරස්පරය එන්නේ කොහෙන්ද? ඒතොර කොහොමද ජනතාව විශ්වාස කරන්නේ? රජයක් වුණාම උත්සාහ ගන්න ඕනේ පුළුවන් ඉක්මනටම සාමාන්‍ය තත්ත්වයට රට පවත් ගන්න. ඒක හොඳයි. මිනිස්සුන් බලාපොරොත්තු හැමදෙස්සෙම කනස්සල්ලෙන් ඉන්න බෑ. හැබැයි ඒක එහෙම් පිටින්ම අනිත් පැත්තට මට විතරයි මේක කරන්න පුළුවන් මගේ විදියට විතරයි ගියොත් මේක හදන්න පුළුවන් කියලා තමන්ගේ මමත්වය මත පදනම් කරලා අදහස් ඉදිරිපත් කිරීමෙන් සමස්ත ජනතාවගේ විශ්වාසය දැන් වැටලා තියෙනවා. ඒක නිසා අපි ගන්නා ක්‍රියාදාමයන් අපි කරන වැඩ කටයුතු පිළිබඳ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න නම් අපි පක්ෂ භේදයකින් තොරව ඒ අය මොන පක්ෂයේද කවුද පත් කරේ කියලා නැතුව සමස්ත නීතිවලදී එක නීතියක් ක්‍රියාත්මක කරන රටක් බවට පරිවර්තනය විය යුතුයි.
අවසාන කරන ගරුමත්තුම
මම අවසාන වශයෙන් ගරු නියෝජ කතානායකතුමනි මේ රාජසන්ත කරපු දේවල් ගැන ප්‍රකාශයට පත් කරා. අන්ද අපි දානවා ඊඩම් අරවා මේවා ඒවා ඉතින් නීතියෙන් එයි. නමුත් මුදලුත් අවු වෙලා තියෙනවා. අපි මේ වැනි මුදල් හවු වුණා නම් අපි බලන්න ඕනේ මුදල් මිලියන 140ක්ද කොහෙද මන් දැක්ක පත්තරේදී. මේවා මේ විනාශයටපත් වෙච්ච අයට 50%ක්වත් දෙන්න. අපි කස්ටම්ස් වල අපි දන්නවා මේ මොනාරේ හමුන ප්‍රතිශතයක් දෙනවා. ඒ වියෝටපත් වෙච්ච පවුල් වලට ඒ පවුල් වල අයට එහෙම නැත්නම් ඒ පල්ලි වලට ඒ වගේ මේ පරීක්ෂණ අල්ලගෙන යන අයට ඒ ත්‍ස්තවාදී නවත්තන්න විදියක් නැහැ. ත්‍ස්තවාදී කියන එක මේක වෙනස් ත්‍ස්තවාදයක්. මේක LTT ප්‍රශ්නේ හා සංසන්දනය කරන්න බෑ. ඒ නිසා මේ ත්‍ස්තවාදයට මුහුණ දීම සඳහා අදටත් තවමත් සමස්ත ව්‍යාපාරයක් සැලසුම් සහගත ක්‍රියාත්මක වෙන බව පේන්නේ. ජනතාව ඉන්නේ අපි ඔක්කොට වඩා ඉදිරියෙන්. ඒ නොසන්සුන් කලකිරීමෙන් ඉන්නේ. විශේෂයෙන්ම මම නැවත වරක් මතක් කර සිනවා ගලබඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ශිරබත් කෑම තුල විශාල කනස්සල්ලකින් එතුමාව පුළුවන් ඉක්මනට නිදහස් කර ගැනීම අත්‍යවශ්‍ය කියලා මතක් කරමින් මේ කාලය ලබා දීම ගැන මම ස්තුතිවන්තයි.
බොහොම ස්තුතියි ගරෝ විජිත බේරුගුණ මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 5යි.
තුමනි මුදල් පනතක් විවාදයට ගන්න මේ මොහොතේ රටේ පවතින වර්තමාන සමකාලීන ප්‍රශ්නයක් පිළිබඳව අද දවසේ සහ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්. විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ රටේ ජාතික ආරක්ෂාව ආර්ථිකය ජන ජීවිතය මේ සියල්ල එකිනෙකට බැඳිලා තියෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙන රටක් විදිහට ඉස්සරහට යන්නත් ජාතික ආරක්ෂාව තහවුරු වෙලා ජන ජීවිතයේ යථාර්ථත්වයටපත් වෙන්න. හැබැයි 21 වෙනිදා පාස්කු ඉරිදා සිද්ධියත් එක්ක මේ රටේ සති 3කට පමණ කාලයක් ගත වෙලත් ජන ජීවිතේ තාම යථාර්ථත්වයකටපත් වෙලා නැහැ. ඊයේ පුවත්පත් දිහා අද දින තියෙන පුවත්පත් දිහා බැලුවම පුවත්පත්වල තියෙන කාරණා කීපයක් මම සටහන් කරගත්තා. මාලිගාවත්ත මුස්ලිම් පල්ලි අසල ළිඳකින් කඩු 56ක් පිහි 49ක් අහුවෙලා. කිලිනොච්චේ ගෙවත්තකින් පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ රැසක්. කිලිනොච්චිය රහසිගතක තුවක්කු කම්මල. මල්වාන රස්සපාන තොටුපළෙන් ආයුධ තොගයක් මතුවේ. මොරගහ එන ඉඩමක් සුද්ධ කරද්දී ඩෙටනේටර් 179ක් සොයාගත්. උදම් විටදී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් තොගයක් සමාන සැකකරුවන් දැලේ. කාත්තන් කුඩියෙන් මරාගෙන මැරෙන පුහුණු ඌ තව හතක් දැලේ. මේ විදිහට මිනිසුන්ගේ භීතිය වැඩි කරන මිනිසු ත්‍රස්තයට මිනිසු ත්‍රස්ත වෙන ප්‍රකාශද පුවත්පත්වල පළ වෙලා තියෙනවා. ඉතින් එහෙම එක පැත්තකින් ඒ විදිහට පුවත්පත්වල පළ වෙනකොට මාධ්‍ය හරහා ඒවා ඒ දේවල් පළ වෙනකොට මේ රටේ සාමාන්‍ය ජනතාව මේ ඇතිවුණු සිද්ධියත් එක්ක මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වේද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. අද අකිල විරාජ් කාර්යසම් අධ්‍යාපන ඇමතිතුමා සඳහන් කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ පාසල් වලට දරුවන් යන්න. දරුවෙකුගේ ජීවිතයට හානි වුණොත් ලක්ෂයක් පමණ ඒ සුරක්ෂා රක්ෂාවරණයකින් හම්බෙයි කියලා. මිනිස් ජීවිතයක වටිනාකම මිල මුදලින් තක්සේරු කරන්නට බෑ. අනිත් පැත්තෙන් මෙරටේ නගරාසිත ප්‍රදේශවල ඒ වගේම ආරක්ෂක ප්‍රධානීන්ගේ දරුවන් ඉගෙන ගන්න පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුල දරුවන් පාසලට යන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයේ යථාර්ථත්වයට පත් වෙයි කියලා මේ දවස්වල අපිට විශ්වාස කරන්න අමාරුයි. මොකද ඊයේ අපේ සරත් පොන්සේක මැතිතුමා සඳහන් කළා බියසක නැති සමාජයක් හදන්න අවුරුදු දෙකක් විතර ගත වෙනවා කියලා. බලධාරියා මානන් දැම්ම පාසල් අරින්නේ නැහැ කියලා. ඉතින් ආණ්ඩුවේම හිටපු ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් එකතකින් ඒ විදිහට ප්‍රකාශ කරනවා. අගමැතිතුමා කියනවා මේ අනතුරුදායක තත්ත්වය තාම පහම ගිහිල්ලා නැහැ කියලා. ජනාධිපතිතුමා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ මේ රට සාමකාමී කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනකොට අපි ජනතාව අතරමං වෙනවා කාගේ කීමද පිළිගන්නේ කියලා. නිසා මේකේ සම්පූර්ණ වගකීම තියෙන ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම තියෙන්නේ ආණ්ඩුව. නිසා ආණ්ඩුව විශේෂයෙන් ජනාධිපතිතුමාට ආණ්ඩුව ඇඟිල්ල දික් කිරීමත් ජනාධිපතිතුමා ආණ්ඩුවට ඇඟිල්ල දික් කිරීමත් නෙමෙයි කරන්නට ඕනේ. මේ වෙලාවේ සීබුද්ධියෙන් යුක්තව කටයුතු කරලා මේ රටේ ජන ජීවිතය යථාතත්වයට පත් වෙන්නේ. අපි දන්නවා මේ දැන් මිනිස්සු ඉල්ලන්නේ නැහැ ප්‍රී වයිෆයි ඉල්ලන්නේ නැහැ පුංචි කාර් සීනේ සබෑ කරගන්න ඉල්ලන්නේ නැහැ රැකියා දසලක්ෂයක් ඉල්ලන්නේ නැහැ. මිනිස්සු ඉල්ලන්නේ සාමාන්‍ය ජන ජීවිතය බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නට පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න කියලා. මොකද 30 අවුරුදු යුද්ධයක භීෂණයේ බිහිසුණුකම සාහසිකත්වයේ ජනතාව හොඳට අත්දැකී අත්විඳලා තියෙනවා. මොකද ඒ ත්‍රස්තවාදී උදමේ වශයෙන් පරාජයට පත් කරලා අවුරුදු 10ක් පමණ මිනිස්සු නිදහසේ ජීවත් වුණා. ඒ නිදහස මිනිසුන්ගේ නිදහස මේ වෙනකොට ඈතට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ නිදහස අපි සාතික කරන්නට ඕන. මිනිසු මරණය අතේ තියාගෙන ජීවිතේ ඉල්ලලා අඬපු යුගයක් තිබුණා. ඒ යුගය විනාශ කරලා නිදහස ආරම්භ වුණාට පස්සේ මේ යහපාල නාණ්ඩුව නිතරම කතා කරන්නේ සහජීවනයේ සංහිඳියා. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරලා විශේෂයෙන් මේ ජනතාව මූණපාන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නට. ඉතින් අපි සතුටු වෙනවා ආරක්ෂක හමුදාව මේ වෙනකොට සෑහෙන ප්‍රගතිය තත්පත් කරලා තියෙනවා. මේ වෙනකොට රට පුරා වැටලීම් කරනවා සෝදිසි මෙහෙයුම් කරනවා අවි ආයුධ සහ විවිධ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නවා. ඉතින් ඒ ගැනීම හොඳයි.
අවසාන කරන්න ගරු මන්ත්‍රී.
ඒ හරහා ලොකු භයානක තත්ත්වයක් තියෙනවා. මේ වෙනකොට තව විනාඩියක් දෙන්න නියෝජ්‍ය කතානායකතුමනි තුවක්කු ජීව උණ්ඩ ඩෙටනේටර් කඩු මන්නපි බෝම්බ බෝම්බ ඇඳුම් කට්ටල පුපුරන ද්‍රව්‍ය හමුදා නිල ඇඳුම් ගුවන් යාන උණ්ඩ වුණු කඳුර මේ සියල්ල අහුවෙන. ඒ නිසා මේ පිළිබඳ ඉක්මනින්ම තීරණයක් අරගෙන මේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම බොහොම වැදගත් වෙනවා. ඒකම මේ රටේ මාධ්‍ය ආයතන විශේෂයෙන් අපි හිතනවා මාධ්‍ය ආයතන යුතුකම් ඉෂ්ට කරනවා රාජ්‍ය මාධ්‍ය ආයතනයට වඩා පෞද්ගලික මාධ්‍ය ආයතනය කරේ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. මොකද ඒ තොරතුරු නිවැරදිව දෙනවා. ඒ වගේම අර්ථාන්විතව විග්‍රහ කරලා මේ පිළිබඳව ජනතාව සංසුන් කරන්න මාධ්‍ය ආයතන කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි කාටවත් දොස් කියන්න නෙමෙයි ඇඟිලි දික් කරන්න නෙමෙයි මේ වාතාවරණය රට යහපත් තත්ත්වයකට යථා තත්ත්වයට පත් කරන්න අපි සියලු දෙනා කටයුතු කරන්න ඕනේ කියන කාර්යය සිහිපත් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා විනාඩියක් වැඩිපුර දුන්නට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 අනුමත කිරීමට සභාවකඟද?
අයි.
විෂයාංක 2 සභාවකඟද?
අයි.
විෂයාංක 3 සභාවකඟද?
අයි.
විෂයාංක 4 සභාවකඟද?
අයි.
විෂයාංක 5 සභාවකඟද?
අයි.
විෂයාංක 6 සභාවකඟද?
අයි.
විෂයාංක 7 සභාවකඟද?
අයි.
විෂයාංක 8 සභාවකඟද? සභාව කල්තැවීම ගරු සභානායකතුමා.
පාර්ලිමේන්තුවේ හෙට උදේ 10 මාරවන්ත එක්ස.
කල්තැවීම යෝජනාව ගරු මනෝෂ නායකකාර මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේදී සභාව කල්තැබීමේ යෝජනා වශයෙන් අද ඉතාමත්ම මේ කාලයට උචිත මාතෘකාවක් යොදාගන්නට ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනා විදියට අපි තීන්දු කළා. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සමගින් රටේ විවිධ අංශ වෙත චෝදනා එල්ලවෙමින් පවතිනවා. වර්තමානය හා ඉතිහාස සාධක පිළිබඳව දැඩි අවධානය යොමු වෙමින් පවතිනවා. සමාජයේ කාලයක් තිස්සේ වර්ධනය වූ අන්තවාදී ආගමික මතවාද හා ඒවා හිතුමතේ ගොඩනැගීමට ඉඩදීමද මෙහිදී විශේෂ වශයෙන් අවධානයට යොමු වෙලා තියෙනවා. තවද විවිධ සංස්කෘතික වශයෙන් අප රට තුළ තිබෙන විවිධත්වය අප සම්පතක් කරගත යුතු වුවත් විවිධත්වය හරහා දේශපාලනික වාසි හා ආගමික අන්තවාදය කරා රැගෙන යෑමට මෙවලමක් කරගෙන තිබෙනවා මේ විවිධත්වය. එබැවින් අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට නැගී සිටිය යුතු කාලය එළඹ ඇති බැවින් සියලු ජාතීන්ට ආගම්වලට කුලවලට පොදුවේ පිළිපැදිය හැකි පොදු නීති රාමුවක් සකස්කොට එක රටක් එක නීතියක් ලෙස අප කටයුතු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බව මම මේ සභාවට යෝජනා කරනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග නිරායුධ පුරවැසියන් ඝාතනයට ලක් වුණා. සංචාරකයින් ඝාතනයට ලක් වුණා. එදා LTT ත්‍රස්තවාදය අපට දැනුණු ඒ භයංකර හැඟීමටත් වඩා භයංකර හැඟීමක් මේ ඇතිවෙච්ච අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ සිද්ධ වුණාය කිව්වොත් මං හිතන්නේ අපි නිවැරදි. මේක කොළඹට විතරක් නෙවෙයි, මීගමුවට විතරක් නෙවෙයි, මඩකලපුවට විතරක් නෙවෙයි, මුළු රටටම, මුළු රටේ සමස්ත ජන සමාජයට බරපතල ලෙස දැනුණා. මේක අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් හැටියට අද මේක ලෝකයේ හඳුන්වලා තියෙනවා. මේ ප්‍රහාරයත් එක්ක එක එක අයට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. මේකේ වැරද්ද වෙන්න ඇරලා බලන් හිටියේ කවුද කියලා චෝදනා කරලා දැන් වැඩක් නැහැ. අපි හොයන්න ඕනි මෙහෙම දෙයක් ඇයි ඇති වුනේ, මෙහෙම දෙයකට ඉතිහාස සාධක බලපෑවේ මොනවද, මෙහෙම දෙයක් නැවත ඇති නොවෙන්න අපි මොනවද වැඩ කරන්න ඕනි කියලා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අන්තවාදී හැසිරීම් දිහා අවධානය යොමු කරාම දැනට ලෝකේ ජීවත් වෙන මුස්ලිම් ජනගහනය බිලියන 1.2ක් විතර ජනගහනයක් ජීවත් වෙනවා. ඉතාමත්ම සාමකාමී ජනතාවක් විදියට ලෝකේ හැමතැනකම ජීවත් වෙද්දී මේ අතරින් යම් ප්‍රතිශතයක් ඇතැමුන් සඳහන් කරනවා 10%ක් 15%ක් අතර 20%ක් අතර මේ අන්තවාදී මතවාදවලට යොමු වෙලා තියෙනවා. වහබ්වාදය, තව්හීද් වැනි ඒ මතවාදවලට යොමු වෙලා තියෙනවා. මේ මතවාදවලට යොමු වෙද්දී අපේ රටෙත් මේ මතවාද විදේශීය ආනයන විදියට ලංකාවට පැමිණෙද්දී ලංකාවේ තිබිච්ච සාමාන්‍ය සිවිල් මුස්ලිම් ජනතාව, අපේ සහෝදරවරු, අපිත් එක්ක එකට ඉන්න, අපිත් එක්ක එකට ජීවත් වෙන ජනතාව සමහර වෙලාවට ඒ අන්තවාදී දේශන අන්තවාදී හැසිරීම් රටා එක්ක වෙනස් වෙන්න පටන් ගත්තා. අපිට හොඳ මතකයි අවුරුදු 20කට ඉස්සෙල්ලා අපේ ගම්වල හිටපු අපේ මුස්ලිම් කාන්තාවෝ ඔළුවට සාරියක් ඇඳගෙන බොහොම සරලව අපිත් එක්ක ජන ජීවිතය ගත කරලා අපිත් එක්ක වෙනසක් තිබුණේ නැහැ. හැබැයි මේ අන්තවාදී ආගමික ඉගැන්වීම් සමග මේ යම් යම් කාරණා එද්දී අපේ රටේ දේශපාලන නායකයොත් අපි පැහැදිලිව පිළිගන්න ඕනි, දේශපාලන උඩුගෙඩි දුන්නා තමන්ගේ ඡන්දගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් වෙනම ඒකක ලෙස වෙනම ජනවර්ගයක් විදියට තමන්ගේ ජන කොට්ටාස වෙන් කරගන්න පටන් ගත්තා. මේක මුස්ලිම් ජනතාවට විතරක් අදාළ වෙන්නේ නැහැ. මේක සිංහල අන්තවාදයටත් අදාළයි. මේක දෙමළ අන්තවාදයටත් අදාළයි. මේ අන්තවාදී කොටස් වෙන්වෙන් වශයෙන් වෙන් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ වෙන්වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ට පුළුවන්කම ලැබුණේ මේ භූමිය ඇතුලේ පැලපදියම් වෙන්න. රටේ ඇතිවෙච්ච වාර්ගික අර්බුදය නොවෙන්නට එදා මේට අවුරුදු 30කට ඉස්සෙල්ල යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. සිංහල දෙමළ මිනිස්සු අතර ප්‍රශ්නයක් ඇති නොවුනනම් අපේ රටේ යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රභාකරන්ලට බිහිවෙන්න පරිසරය නිර්මාණය වෙන්නේ නැහැ. ඒ පරිසරය නිර්මාණය වුණේ අපේ රටේ ඇතුලේ වාර්ගික ප්‍රශ්නයක්, වාර්ගික ගැටලුවක් අපි අතරේ නිර්මාණය වෙච්ච නිසා. ඒකයි ත්‍රස්තවාදයකට ඉඩකඩ හම්බ වුණේ. අද අපේ රටේ නැවත වතාවක් මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ ත්‍රස්තවාදයකට උඩගෙඩි දෙන්න පුළුවන්කම ලැබුණේ මේ ජාතීන් අතර බෙදීමක් සහ වෙන්ව හඳුනා ගැනීමක් අනන්‍යතාවයක් වගේ දෙයක් අරගෙන වෙනම කණ්ඩායමක් විදියට හැසිරෙන්න පටන් ගන්නාම ඒකෙන් ඒ කට්ටායම වෙන් කරගැනීමේ දේශපාලනික අවශ්‍යතාවයකුත් තිබුණා. ආගමික අන්තවාදී අවශ්‍යතාවයකුත් තිබුණා. මෙන්න මේකටයි අපි උත්තර හොයන්න ඕනේ. දැන් අපි මේ රටේ තියෙන නීති ගත්තාම රෝම ලන්දේසි නීතියට උඩි එහයින් ඒකට අනුශාංගිකව තේසවලාමේ නීතිය පාවිච්චි වෙනවා. ඒ වගේම උඩරට නීතිය පාවිච්චි වෙනවා. ඒ වගේම මුස්ලිම් නීතිය පාවිච්චි වෙනවා වාසි අධිකරණ යටතේ. එතකොට මේවල ක්‍රියාත්මක වෙන විවිධ නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි කොටසේ 12(1) අනුව්‍යවස්ථාව මගින් නීතිය සැමට සමානයි කියලා අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපේ මුලින් පරමාදර්ශය අපේ මුලින් අපට කියද්දී අපි නැවත වතාවක් ඉඩම් සම්බන්ධයෙන් අපි තේසවලාමේ නීතියදී වෙනස් වෙනවා. උඩරට නීතියදී දික්කසාද සම්බන්ධයෙන් වෙනස් වෙනවා. මුස්ලිම් නීතියදී විවාහය සම්බන්ධයෙන් වෙනස් වෙනවා. මුළු ලෝකෙම පිළිගන්න අවුරුදු 18 කියන විවාහ වයස මුස්ලිම් නීතියදී වෙනස් වෙලා අවුරුදු 12ට විතර වෙනවා. ඒ අය සරු ජනිතයන් බිහි කර හැකි අවස්ථාවට එළඹුණාම විවාහ විය හැකි කියලා අවසරයක් මත විවාහ විය හැකි කියලා නීතිය වෙනස් වෙනවා. ඒක අපේ සාමාන්‍ය පුරවැසියෙක් අවුරුදු 10ක 12ක දරුවෙක් සමග 13ක 14ක දරුවෙක් සමග විවාහ වීම නීත්‍යානුකූල වරදක් වගේම ලිංගිකව එක්ුණත් ඒක ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන්න පුළුවන් වරදක්. එතකොට අපේ මුස්ලිම් සහෝදරවරුන්ට කාන්තාවන් 4 දෙනෙක් විවාහ කරගන්න පුළුවන් මේ නීතිය ඇතුළෙන්ම. අපේ වෙනත් සහෝදරයෙකුට දෙමළ සහෝදරයෙකුට හරි සිංහල සහෝදරයෙකුට මේ නීතිය ඇතුළෙ එහෙම බැන්දොත් බහු විවාහ යටතේ නඩු පවරනවා. එතකොට මේ තියෙන සමාන නීතිය ඉදිරියේ තියෙන සමානාත්මතාවය මොකද්ද? මෙන්න මෙතන මේ තියෙන ගැටලුව අපි රටක් විදියට ශ්‍රී ලාංකිකයෝ විදියට ඉස්සරහට යනවනම් මේ ගැටලු ටික निराකරණය කරගන්න ඕනි. මේ ගැටලු ටික ලිහා ගන්න ඕනි. එදා සමාජයේ ඔළුව විතරක් වහගෙන ගියපු අපේ මුස්ලිම් අම්මලා, මං අපේ මුස්ලිම් අම්මලා කියලා කියන්නේ මේ මුස්ලිම් ජනතාව වෙන කොහෙන්වත් ආපු අය නෙවෙයි. ඒ දවස්වල වෙළඳාමට මුස්ලිම් ජනතාව පිටරටින් ආවා, ඉන්දියාවෙන් ආවා. හැබැයි අපේ රටේ කාන්තාවෝ තමයි විවාහ වුනේ. මේ પરම්පරාව පැවතෙන්නේ එතනින්. අපි හැමෝම එක ජාතියක්, එකට ජීවත් වෙච්ච මිනිස්සු. එතකොට මේ අය වෙනස් වෙන්න පටන් ගත්තා. මෙන්න මේ වෙනස් වීම, මේ වෙනස් කිරීම තමයි අපි වෙනස් කරගන්න ඕනේ. අපි එකට ඉන්න කොහොමද හදාගන්නේ? අපි එකට ජීවත් වෙන්න කොහොමද හදාගන්න ඕනේ? මෙතෙන්ටයි අපි නිර්මාණය වෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ට අවශ්‍ය කරන මඟ පෙන්වීමයි අපි ක්‍රියාත්මක කරගන්නට ඕනේ. අපි විශේෂයෙන්ම සඳහන් කරනවා දැන් මේ වෙලාවේ ඇති වෙලා තියෙන තත්ත්වය සමතයකටපත් කරන්න මාධ්‍යෙන් කඩු කිනිසි අහුවෙනකොට ඒව පෙන්නන එක වළක්වලා මේ ප්‍රශ්නේ යට ගහන්න බෑ. මෙහෙම తాවකාලික පලස්තර දාලා මේක විසඳන්න බෑ. මේක රටේ ජනාධිපතිතුමා, ආරක්ෂක අංශ, ත්‍රස්තවාදී ප්‍රශ්නේ නෑ කියලා දැන් මේ වෙලාවේ සඳහන් කරලා තියෙද්දි ඒක අපි ක්‍රමක්‍රමයෙන් මේක ඉවර කරගෙන යනවා. ආරක්ෂක අංශ මේකට ඕනි කරන හයිය සහයෝගය ලබා දෙනවා. ඒ අතරෙදී අපි මේ අහුවෙන දේවල් පල්ලි වලින් හෝ පල්ලි ආශ්‍රිත ලිංගවල වලවල් අහුවෙන දේවල් මේව පිළිබඳව හංගල බෑ. ජනතාවට මේව හැංගුවා කියලා හරියන්නේ නැහැ. ජනතාවට මේව හැංගුවොත් තවදුරටත් මේ අපි අතර තියෙන හිතවත්කම ලෙන්ගතුකම නෙමෙයි වෛරය සැකය තමයි වර්ධනය වෙන්නේ. අපි හදාගන්න ඕන වෛරය සැකය නෙමෙයි, අපි අතර හොඳ සහයෝගයක්, අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි කියන්නේ අපි හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන්, එකට කන්න පුළුවන්, එකට බොන්න පුළුවන්, එකට අඳින්න පුළුවන්, එකම ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් පරිසරයක් අපි නිර්මාණය කරගමු. අපේ මුස්ලිම් මන්ත්‍රීවරුම, අපේ මුස්ලිම් සමාජයේම, අපේ උලමවරුම අද කියනවා අවශ්‍යතාවයක් නෑ මුස්ලිම් ජන සමාජයේ මේ වගේ මූණු වහගෙන ඉන්න. හැබැයි අයිතියක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තමන්ට කනබොන හැටි අඳින වළඳින හැටි තීරණය කරන්න කාටවත් බෑ. ඒක තමන්ගේ පුද්ගලික නිදහස, වාචනීය නිදහස, තමන්ට ඕන විදියට හැසිරෙන්න පුළුවන්. හැබැයි එහෙම තිබුණට ජාතික ආරක්ෂාව කියන තැනට එනකොට, ජාතික සමගිය කියන තැනට එනකොට මේ සියල්ලම යට වෙනවා. තමන්ගේ පුද්ගලික නිදහසට වඩා ජාතියක, ශ්‍රී ලාංකික ජාතියේ නිදහස වටිනවා. ශ්‍රී ලාංකික සමස්ත රටේ ආරක්ෂාව වටිනවා. අන්න ඒ වගේ තැනකදී සියලු දෙනා එකතු වෙන්න ඕනේ. අද ජනසමාජයේ හොඳ ප්‍රවණතාවයක් හැදිලා තියෙනවා. මුස්ලිම් ජනසමාජය විසින් කියනවා, අපි කැමති එදා හිටපු වගේම බොහොම සහෝදරත්වයෙන් අපි ඉන්න. මේ ගැටලු මේ අන්තවාදී කීප දෙනෙක්ගේ ප්‍රශ්නවලට සමස්ත මුස්ලිම් ජනසමාජයටම බණින්න එපා කියලා ඒ අය චෝදනා කරනවා. ඒ අය බොහොම කනගාටුවෙන් ඉන්නවා. මේ කීප දෙනෙක්ගේ ප්‍රශ්නයක් නිසා සමස්ත මුස්ලිම් ජනසමාජයටම අද බණින්නේ. අපි කියන්නේ එතනට යා නොදී අපි නැවතත් යමු. අපි එකට ජීවත් වෙච්ච, අපි එකට සහෝදරන් ජීවත් වෙච්ච තැනට අපි යමු. මේ සඳහා අපි එක විදියට හැසිරෙමු, අපි එක විදියට වැඩ කරමු. ඒ සඳහා ඕන කරන පරිසරය හදාගමු. මේකට මුස්ලිම් ජන සමාජයත් අද ඒ සඳහා අවශ්‍ය කරන උවමනාව ඇවිල්ලා තියෙනවා. සිංහල ජන සමාජයේ, දෙමළ ජන සමාජය ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම අද එක රටක්, එක නීතියක්, අපි එකට ජීවත් වෙමු කියන හැඟීම අද ඇවිල්ලා තියෙනවා. අවශ්‍යතාවය ඇවිල්ලා තියෙනවා. අන්නේ අවශ්‍යතාවය වෙනුවෙන් ආණ්ඩුවක් විදියට, රජයක් විදියට විතරක් නෙවෙයි, මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම විදියට සියලු දෙනාගේම අපේ වගකීමක් තියෙනවා. මේ සඳහා මේ ජනතා අවශ්‍යතාවය ඇති වෙලා තියෙන මොහොතේ එක රටක්, එක නීතියක්, අපි එක ජාතියක්, ශ්‍රී ලාංකික ජාතියක් විදියට නැගී සිටින්න ඕනි කරන පරිසරය හදන එක. අපි ආණ්ඩුවක් විදියට ඒක නොකරොත්, අපි 225 දෙනා විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට, ව්‍යවස්ථාදායකයෙ විදියට නීති හදන්න තියෙන තැන හැටියට අපි ඒක නොකරොත්, අපි මේ රටේ ඊළඟ පරම්පරාවට කරන බරපතල අපරාධයක්. අදට මේ ප්‍රශ්නේ ඉවර වෙයි. තවත් අවුරුදු ගණනාවකට පස්සේ ආයි ඉස්මතු වෙයි. හැබැයි එදාට ආයි කතා කරાવි අපි එක ශ්‍රී ලාංකික ජාතිකයක් වෙන්න ඕනි, ජාතිකය විදියට ඉන්න ඕනි, අපේ සහජීවනය තියෙන්න ඕනි කියලා. හැබැයි ඒක ඇති වෙන්න නම් අපි නීති පද්ධතිය තුලින්ම අපි සකස් වෙලා, අපි හැමෝම එකමුතු වෙලා ජීවත් වෙන්න ඕනි. පරිසරය අපි අපේ නීති පද්ධතිය තුලින්ම හදන්න ඕනි. අද ඒක අපේ ජාතික වගකීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා එක රටක එක නීතියක් යටතේ මේ වැඩ පිළිවෙල සකස් කරමු කියලා යෝජනා කරමින් මම නිහඬ වෙනවා. මේ අවස්ථාව ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.